ඉතිරිගිරෙම ගරු මේ ජය සුදස්සන දෙනී පිටියේ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
තම ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි, උදේ ගම්මන්පිල ගරු මන්ත්‍රීතුමා ගෙනා යෝජනාව ස්ථිර කරමින් මේ අවස්ථාවේ ලෝකේ තියෙන ශාල මාර්බුදය අපේ රටට බලපාන, එම නැත්තම් මුළු ලෝකෙටම බලපාන, විශේෂයෙන්ම අපේ රට මේ වෙලාවේ ආර්ථික වශයෙන් වැටලා ඉන්න වෙලාවක, යන්තම් ඔලුව උස්සන වෙලාවක මේ වගේ අර්බුදයක් ආවම ඉදිරි කාලයේදී අපිට හිතාගන්නත් බැරි තැනකට යයි. මේ යෝජනාවෙන් කියන්නේ කෙසේ හෝ සාමය ගේන්න කියන එක, වාක්කෝ ක්‍රමයකට. ගාසා තීරය කේන්ද්‍ර කරගෙන තමයි මේ ප්‍රශ්නේ, මේ අර්බුදය ඇති වෙන මේක කාලයක පටන් තියෙන දෙයක්. අලුයට ගිනි පුපුරු තියනවා වගේ කලෙන් කලට එනවා. මේ අවස්ථාවේ එය ඉතාම දරුණු තත්ත්වයකට පත් වෙලා, ඉතාමත් දරුණු තත්ත්වයකට පත් වෙලා. ඊශ්‍රායල කියන්නේ යුදෙවන්ට තියෙන එකම රට, අපේ රට ශ්‍රී ලංකාව වගේ ඊශ්‍රායල තමයි යුදෙවන්ට තියෙන එකම රට. ඔවුන්ගේ යුද ශක්තිය ඉතාම ඉහළ මට්ටමකට පවත්වාගෙන යනවා. අවුරුදු 18ට වැඩි සියලු දෙනාම පිරිමි ළමයි අවුරුදු 3ක පුහුණුවක්, කාන්තාවන් අවුරුදු 2ක පුහුණුවක් දරුවන් ලබන්නේ යුද පුහුණුවක් ලබන්න ඕන අනිවාර්යෙන්ම. ඔවුන් එයට සූදානම් වෙලා ඉන්නේ. ඔවුන්ගේ ගෙවල් වල හැම ගෙදරකම වගේ බංකරයක් තියෙනවා. ඔවුන් යුද්ධයට සූදානම්. මේ ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. මේ වෙලාවේ ඔවුන් හිතපු නැති වෙලාවක හමාස් සංවිධානය ප්‍රහාරයක් එල්ල කරා. ඔවුන්ගේ තමයි ඇන්ටි මිසයිල් පද්ධතිය හොඳටම තියෙන රටක්. ඒක නිසා යම්කිසි මට්ටමකට ඔවුන්ගේ ඒ විනාශය වළක්ව ගන්න පුළුවන් නැහැ ඇන්ටි මිසයිල් පද්ධතිය හරියට ක්‍රියාත්මක වුණ නිසා. ඒක නිසා තමයි 5000ක් මිසයිල්ස් ගහලා තව 2000ක් එව්වේ ඒ ඇන්ටි මිසයිල් පද්ධතිය ඉක්මනින්ම අක්‍රිය කරගන්න ඕන නිසා. ඉතින් මේවා සියල්ලත් එක්ක අපිට බලපාන්නේ අපි ගොඩක් අසරණ තත්ත්වයට පත් වෙන අවස්ථාවක්. මේකෙන් ඉන්ධන මිල, ගෑස් මිල, මේ හැම දෙයක්ම ලෝකයේ ආර්ථිකයේම අනිත් පැත්ත යන වෙලාවක්. කොවිඩ් එකේ මුළු ලෝකයේම ආර්ථිකය අනිත් පැත්ත වුණා. අපි එකෙන් උපරිම විදියට බැට කෑවා. ඒ වගේම අවස්ථාවක් තමයි දැන් උදා වෙන්න යන්නේ. ඊශ්‍රායලයේ හොඳට පේටන්ට් විශාලම ප්‍රමාණයක් තියෙන රටක්. වෛද්‍යවරු, ඉංජිනේරු, දක්ෂ වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් ඉන්න රටක් ඊශ්‍රායල කියන්නේ. ඔවුන් ඒ විදියට ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ ආදායම් මාර්ග තර කරගෙන ඔවුන් ශක්තිමත්ව ඔවුන්ගේ රට ගෙනියනවා. ඒ ගෙනියන ගමන් තමයි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. යුදෙව්වෝ වශයෙන් ඔවුන් ලෝකෙම පිළිගත්ත යුදෙව්වෝ කණ්ඩායමක්. තිම නිසා මම හිතන්නේ ඔවුන්ගේ එකමුතුකමත් අපිට යම්කිසි ආදර්ශයක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි ඊශ්‍රායලයෙන් පිටරටවල් වලට ගිහිල්ලා ඉන්න වෛද්‍යවරු, ඉංජිනේරුවරු, අනිකුත් වෘත්තිකයන් පිටරටවල් වල ඉන්න අය මෙච්චර දරුණු යුද්ධයක් තියෙන යුද්ධ හමුදාවට බැඳීම සමා ආපහු රටට එනවා. රටෙන් පිට වෙන ගුවන්තොටුපලේ රටෙන් පිට වෙන රාශියක නෙමෙයි තියෙන්නේ. පිට වෙන ප්‍රමාණය නෙමෙයි වැඩි වෙලා තියෙන්නේ. රටට ඇතුල් වෙන ප්‍රමාණය ඊශ්‍රායල් ජාතිකයන්. ඔවුන්ගේ විපක්ෂය එකතු වෙලා යුද්ධයට මුහුණ දෙන්න, ඒ රටේ යුද්ධයට මුහුණ දෙන්න විපක්ෂය එකතු වෙලා. කන්නයි මේකට අපේ රටේ මොකද උනේ? මම යුද්ධයට මැදි වෙච්ච ආබාධිත හමුදා හිටිය නිලධාරියෙක්. අපේ රටේ මොකද උනේ? අපේ රටේ යුද්ධය කරන වෙලාවේ අපි කිල්නොච්චර යනකොට කිව්වා මැදවච්චර යනවායි කියලා. ඔය වගේ දේවල් තමයි අපිට කිව්වේ. අපේ රණවිරුවන්ගේ ඔළුව පහළට දාන්න තමයි කතා කරේ. මොරල් බිම දාන්න කතා කරේ. ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. ඔන්න ඔහම තමයි කිව්වේ. අපිට ඊශ්‍රායලය හොඳ ආදර්ශයක් ලබා දෙනවා දැන්. ඊශ්‍රායලය හොඳ ආදර්ශයක් ලබා දෙනවා. ඔවුන්ගේ සියලු දෙනාම එකතු වෙලා රටට එකතු වෙලා පිටරටවල් වල ඉන්න අය සියලු දෙනා ඇවිල්ලා අවුරුදු 80 90 යත් වෙපන් සරගෙන යුද්ධයට සම්බන්ධ වෙනවා. මෙන්න එකමුතුකම, මෙන්න ලෝකෙටම කියලා දෙන්න දේ. මේක තමයි සත්‍ය. එහෙනම් අපේ රටට මොකද උනේ? මේවා අපි හිතලා බලන්න. අද වුණත් මොකක් හරි යෝජනාවක් දාපු ගමන් මොකද වෙන්නේ? ඒක හිතනවා හැම වෙලාවෙම විපක්ෂෙන් හිතන්නේ මොකක් හරි යෝජනාවක් දාපු ගමන් නෑ මේකට අපි විරුද්ධ විය යුතුයි. මේක තමයි විපක්ෂයේ කාර්යභාරය කියලා හිතන්නේ මේකනේ මේ විය්‍යුත්තේ මේක ඇත්තටම බු දේශපාලන මතයක් මත තමයි මේ හැමදේම සිදු වෙලා තියෙන්නේ ලෝකෙම දැන් දෙකට බෙදිලා වගේ අපි දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා ඉතින් අපේ රටේ තිබුණු යුද්ධය නිසා තවම කී දෙනෙක් දුක් විඳිනවද අපි දැක්ක ඊයේ පෙරේදා ඊශ්‍රායලයේ ප්‍රහාරයක් රෝහලකට වැදිලා 500ක් දෙනෙක් මිය ගියලා විශාල ප්‍රමාණයක් ආබාධිත තත්ත්වයට පත් වෙලා හිතාගන්න බෑ දරුණු ලෙස තුවාල වෙලා රෝහල විනාශ වෙලා සාමාන්‍ය යුද්ධයකදී සම්මුතියක් තියෙනවා කොයි වෙලාවකවත් රෝහලකට ඇටැක් කරන්න නැහැ කියන එක. ඒක තමයි වහලේ ගහලා තියෙන කතිරයක්. කතිරයක් ගහලා තියෙන රෝහලකට කොයි වෙලාවකවත් ඇටැක් කරන්න නැහැ. අපේ රටේ යුද්ධෙන් දෙමළෝ වේවා සිංහලෝ වේවා කවුරුව කෙනෙක් මිය ගියා විශාල ප්‍රමාණයක් මිය ගියා. රණවිරුවන් 28000ක් මිය ගියා. රටේ සියලු දෙනාම ගත්තොත් ඒ යුද්ධය නිසා විශාල ප්‍රමාණයක් අහිංසක මිනිස්සු කී දෙනෙක් මිය ගියාද? මයින් ගම්මල හිටපු මිනිස්සු කී දෙනෙක් කපල කොටලා මරලා දැම්මද? මේ වගේ අත්දැකීම් හොඳට තියෙනවා අපිට. හැබැයි දැන් වෙනකොට ඊශ්‍රායලයේ පලස්තීනයේත් ඒ ආකාරයෙන්ම සිදුවීම් සිදුවෙනවා. මේක නැවැත්විය යුතුයි. එහෙම නැති වුණොත් අපිට ලොකු ප්‍රශ්න කොටගෙන යන්න මූණ පාන්න වෙනවා. ආබාධිත වෙලා ඉන්න රණවිරු සෙවණ මීදු සෙත්මැදුර අභිමන්සල වල පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. අවුරුදු 15ක් විතර වෙනවා දැන් යුද්ධය අවසන් වෙලා. අදටත් දුක් විඳිනවා තාම ඔළුව විතරක් වැඩ කරන කී දෙනෙක් ඉන්නවද කියලා. ඔළුව උස්ස ගන්න බැරුව කී දෙනෙක් ඉන්නවද කියලා අභිමන්සල වල රණවිරු සෙවණේ මීදු සෙත්මැදුර ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ තරම් දුක් විඳිනවා. ගෙවල් වල දරුවන්ට තාත්තලා කී දෙනෙක් දැකලවත් නැහැ තාත්තලා. ෆොටෝ එකකින් විතරයි ඒගොල්ලන් දකින්නේ. දැන් ඒ වගේ අවස්ථාවක් තමයි දැන් ඊශ්‍රායලයේ පලස්තීනයේ තිදුවා වෙලා තියෙන්නේ. බිරින්දෑවරු කී දෙනෙකුට ස්වාමියා අහිමි වුණාද? අපේ රටේ දරුවන්ට තාත්තලා කී දෙනෙක් අහිමි වෙලාද? අම්මලා දැන් අපේ අයට මතක නැහැ. යුද්ධයක් තිබ්බද මතක නැහැ. මටත් උසුළු විසුළු කරනවා මේ කීප දෙනෙක්ම. ගොඩක් දෙනෙක් උසුළු විසුළු කරනවා. යුද්ධයට ගියාද? මොනවද කරේ? උඹලා රැකියාවකට ගියා කියලා තමයි අපිට කියන්නේ. රැකියාවකට ගියා. මම රැකියා වශයෙන් ගියා. තේකඩුවන්තේ SD කෙනෙක් ඇටියට වැඩ කරේ. මට ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තිබ්බා හමුදාවට යන්න. මේ රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ගියේ. හැබැයි සමහර අය අපිට විහිළු කරනවා දැන්. නොණ්ඩි ගහනකොට අපිට විහිළු කරන ආබාධිතයෙක් කියලා. නොණ්ඩියා කියනවා. මේම තමයි කතා කරන්නේ. මෙන්න අපේ රටේ தත්ත්වය. මේක තමයි අපේ රටේ தත්ත්වය. දැන් කීප දෙනෙක් කතා කළා මොනවද කරලා තියෙන්නේ කියලා අහනවා. මේ ඇඩ්මිනල් සරත් තීරසේකර සර්. නාවික හමුදාවේ කොතරම් කැපකිරීම කරපු නිලධාරියෙක්ද? කොච්චර වැඩ කරාද? මේ රටේ ඉන්නවා මෙතන ඉන්නවා හිටපු හමුදාපතිතුමා. විශාල වැඩ කොටසක් කරපු අය. සමහර වෙලාවට මේ දේශපාලන නිසා පුදුම විදියට උසුළු විසුළු කරනලා ඔළුව එහෙම නැත්නම් විනාශ කරන තත්ත්වයට පත් වෙලා. අපි දැක්කයි ඊයේ පෙරේදා මේ කමිටිස්සල කතා කරන විදිය හමුදාවේ රණවිරුවන්ට. මෙන්න හරිම නරක විදියට නරක ආර්දශයක් දුන්නා. රණවිරුවන්ට මොකටද කියලා අහනවා. යම්කිසි වරප්‍රසාද දීලා තියෙන දේවල් මේවා ඉවත් කරන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් කියන තත්ත්වයට පත් වෙලා. ඇයි මෙහෙම වෙන්නේ? කොහොම වුණත් අපේ රටේ අවාසනාවට රණවිරුවන් කර කැපලි කිරීම අගය කරන්නේ නැහැ. අගය කරන්න ඒක හරි පුදුම අපරාධයක්. මේක රණවිරු හෝ වේවා අපේ රටේ කවුරු හෝ කෙනෙක් දැන් විශාල ප්‍රමාණයක උතුරු නැගෙනහිරත් ආබාධිත වෙලා ඉන්නවා. ඒවත් බලාගන්න ඕනේ අපි. මේක කවුද මේක කොහොමද කියලා නෑ ශ්‍රී ලාංකිකයන්. ඉතින් මේ වෙලාවේ තිබ්බ தත්ත්වය ඒ වෙලාවේ තිබ්බ தත්ත්වයට අනුව ඒ දේවල් සිදු වුණා. මයින් ගම්වල කපල කොටලා දාලා එහෙම නැත්නම් ආබාධිත වෙච්ච පිරිසක් විශාල ප්‍රමාණයක් ඉන්න ඕන් ගැන බලන් තියෙන. නමුත් ඒවා සියල්ලම අමතක කරලා දාලා අලුත් ගමනක් විදියට අලුත් රටක් ඒවා තිබ්බේ නැති විදියට තමයි අලුත් પરම්පරාව ගමන් කරන්න යන්නේ. අලුත් પરම්පරාව දන්නේ නැහැ. මෙහෙම දරුණු යුද්ධයක් තිබ්බා කියලා ඊශ්‍රායලය අද පේනවනම් රූපවාහිනියේ පේනවනම් ඊශ්‍රායලය පලස්තීනයේ தත්ත්වය ওই විදියම දෙයක් තමයි අපේ රටේ තිබ්බේ. ওই විදියම දෙයක් තමයි අපේ රටේ තිබ්බේ. ඔయిత වැඩි දරුණු தත්ත්වයක් තිබ්බ සමහර වෙලාවට. කොළඹට එදා
දෙකක කාලයක් තියෙනවා.
කොළඹට එදා ආවා පොඩි ප්ලේන් දෙකක් LTT ත්‍රස්තවාදීන්ගේ. මුළු කොළඹම බය වුණා. බයලා හැංගුණා. මුළු කොළඹම බය වෙලා හැංගුණා. අද මේ චණ්ඩි වගේ කතා කරන සියලු දෙනා හැංගුණා. පොඩි කුරුම්බැටි කියලා කිව්වේ කුරුම්බැටි දෙකක් ආවේ. ඇඳ යටවල හැංගුණ වෙලාවල් අපි දැක්කා. අද ඊශ්‍රායලය පලස්තීනයේ කෆීර් වලින් එහෙම නැත්නම් අලුත්ම ගුවන් යානා වලින් ප්‍රහාර එල්ල කරනකොට කොහොම ඇද්ද? ඒ ශබ්දය කොහොම ඇද්ද? ඒ අහිංසක දරුවන් කොතරම් දුකක් විඳිනව ඇද්ද? බඩදරු අම්මලා කොච්චර දුකක් විඳිනව ඇද්ද? ඒ ශබ්දයන් වලට. ඉතින් ඒක නිසා මේක මහා පුදුම අපරාධයක්. මේක විශේෂයෙන්ම නැවැත්විය යුතුයි. ලෝකයේ ආර්ථිකයට බලපාන ඉන්ධන ගෑස් දැන් ඊළඟට ඉස්සරහට එන්නේ වින්ටර් එක යුරෝපයේ පැත්තට. වින්ටර් එකේදී හරි ප්‍රශ්නයක් එනවා ඒගොල්ලන්ට. අනාගතයේදී ඉස්සරහට ඒගොල්ලන්ගේ උණුසුම් තත්ත්වේ තියාගන්න ඒගොල්ලන්ට ගෑස් තෙල් ඕන වෙනවා. එතකොට ඒගොල්ලන් සියලු ලෝකයේ හැම ක්‍රමවලටම බලපාන දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා මේ අපේ රට බලපෑම වගේම විශාල විශේෂයෙන්ම මුළු ලෝකෙටම බලපාන තත්ත්වයක්. ඉතින් ඒක නිසා අපි වගේ රටකට මේ ආර්ථිකයට විශාල පහරක් මේක. එම නිසා මම හිතන්නේ විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තානාපතිතුමා ඉන්නවා ඊශ්‍රායලයේ මාත් එක්ක කතා කරන්න නිමල් බණ්ඩාරමැතිතුමා. ඔව් විශාල සේවයක් කරනවා ගරු නියෝජ කතානායකතුමනි මේ වෙනකොට විශාල සේවයක් කරනවා. අපිට හිතා ගන්න බැරි සේවයක් අපි තානාපතිවරයෙක්ගෙන් දැක්කේ නැති සේවයක් ඔවුන් කරනවා. ඇත්තටම කැපකිරීමක් කරනවා. මෙදාම කතා කළා ඒක ඔවුන්ගේ ඒ ඊශ්‍රායලින් 8000ක් පමණ ශ්‍රමිකයන් ඉන්නවා අපේ. තව ලක්ෂ ගාණක් ඉන්නවා මැද පෙරදිග. ඒ අට ඊශ්‍රායලේ ඉන්න අයගේ තොරතුරු අරගෙන ලොකු වැඩ කොටසක් ඔවුන් කරනවා. ඒක නිසා මම විශේෂයෙන්ම කියන්නේ ලක්ෂ 6 10ත් අතර වැටුපක් ගන්න අය මේ හැමෝම. ලක්ෂ 6 10ත් අතර වැටුපක් ගන්න රුපියල් ලක්ෂ 6 10ත් අතර වැටුපක් ගන්න පිරිසක් ඉන්නේ. ඔවුන්ට ඕන වෙලාවක එන්න පුළුවන්. දැන් කිසිම කෙනෙක් තානාපති කාර්යාලයෙන්වත් ඉල්ලලා නැහැ මේ රටට එන්න ඕනේ කියලා. කිසිම කෙනෙක් ඉල්ලලා නැහැ. මම වගකීමෙන් කියනවා දැනුවත් කළ විදියට කිසිම කෙනෙක් ලංකාවට එන්න ඕන කියලා නැහැ. ඔවුන් කියලා තියන්නේ අපිට ඕන කෙනෙකුට එන්න පුළුවන් ෆ්ලයිට්ස් 4ක් වැඩ කරනවා මේ වෙනකොට. ඒ වගේම කනෙක්ටින් ෆ්ලයිට්ස් වලට සම්බන්ධ කරන්න පුළුවන් ෆ්ලයිට්ස් වැඩ කරනවා. ඒක නිසා අපි මේ රටවල් වල ඉන්න ශ්‍රමිකයන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දීලා රටට ගෙන්න ගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන නම් ඒකටත් අපි සූදානම් කියන එක කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෙලාවේ අපි සියලු දෙනාම එකතු වෙලා ඉල්ලීම කරන්න ඕනේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කඩිමේ මැදිහත් වෙලා මේ යුද්ධය සමතේකට පත් කරන්න. ඒ වගේම ලෝකයේ තියෙන සියලුම සංවිධාන වලින් මම ඉල්ලා සිටිනවා මේකට මැදිහත් වෙන්න. මේක මේ යුද්ධය නවතිය යුතුමයි. මේ කුරු යුද්ධයේ අපිට හොඳටම අපි දන්නවා මේ යුද්ධයෙන් වෙන බලපෑම. ඒක නිසා කරුණා කළා මේක කෙසේ හෝ මැදිහත් වෙලා හැමෝම එකතු වෙලා මේකට මේ ගින්දරට පුළුන් දාන්න හදන්න එපා. මේ ගින්දරට පිදුරු දාන්න හදන්න එපා. මේක නවත්තන්න අවශ්‍ය කටයුතු කරන්න. එහෙම නැත්නම් ලෝකෙම ලොකුම බරපතල අනතුරක තියෙන්නේ න්‍යෂ්ටිකවි තියෙනවා. මේවත් පත්තු කරන්න පටන් ගත්තොත් එහෙම ලොකු ගැටුම ලොකු විශාල විනාශයක් බවට පත් වෙනවා. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ සියලුම සංවිධාන මැදිහත් වෙලා ලෝකයේ තියෙන සියලුම සංවිධාන මැදිහත් වෙලා මෙය සාමකාමීව රටවල් දෙයක් බවට පත් කළා මේ යුද්ධය නවත්තන ලෙස ඉල්ලා සිටින ස්තුතියි.
ගෞරවනීය ස්තුති කරමන්තුමා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා අපතුම.
ඊශ්‍රායලයේත් ඒ වගේම පලස්තීනයේ කණ්ඩායම් ගණනාවක් සමගත් ඇති වී තිබෙන මේ දැවැන්ත වෙසනකාරී තත්ත්වය මානුෂීය ඛේදවාචකයක් වගේම ජාත්‍යන්තර ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන. විශේෂයෙන්ම බොහෝ දෙනා දන්න කාරණාවක් බොහෝ දේශපාලනය තුළ මැද පෙරදිග බල ප්‍රදේශයේ සිදුවී තිබෙන මේ අස්ථාවර භාවය නියත වශයෙන්ම ජාත්‍යන්තර ඛේදවාචකයක් දක්වා දිගුවකට යෑම වැළැක්වීම අපි සියලු දෙනාගේම වගකීමයි. මූලිකවම ශ්‍රී ලාංකේය ප්‍රජාවට ඒ බල ප්‍රදේශයේ සේවය කරන අපේම ශ්‍රමික ප්‍රජාව රට විරුවන් අපි රැකගන්නට ඕන. මේ මොහොත වෙන විට අපට ආරංචි වෙලා තිබෙනවා කැලණිය ඊරිය වැටිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අනුලා ජයතිලක මහත්මිය ඊශ්‍රායලයේ සේවයේ නියුතුව සිටි කාලේ විශේෂයෙන්ම මේ ඛේදවාචකය තුළින් මිය ගොස් තිබෙන එතුමියගේ පවුලේ සියලු දෙනාටම අපේ බලවත් ශෝකය සහ සාතිශය සංවේගය පුද කර සිටින අපේ ආරංචි ලැබිලා තිබෙනවා වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි යටවර බණ්ඩාර යන ශ්‍රී ලාංකිකයෙක් අතුරුදහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපතිවරයා මේ පිළිබඳව තොරතුරු සොයා බලන්නට වෙහෙසනවා කියන කාරණාව අපිට ආරංචි වෙලා තිබෙනවා. තවත් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබලා තිබෙනවා කියන කාරණාව තිබෙනවා. ඒ වගේම ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශ වෙත ගමන් කරන ජනතාව අතර ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු සිටින බවත්, ඒ වගේම ඒ අය ඊජිප්තුවේ රෆා දේශ සීමාවේ පිවිසුමෙන් ඊජිප්තු වෙත ගෙන්වා ගැනීමටත් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා කටයුතු කරමින් සිටින බව අපිට ආරංචි වෙනවා. ජෝර්දානයේ සිට අනවසරින් ඊශ්‍රායල් ඇතුළු ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙන ජෝර්දාන දේශ සීමා ආරක්ෂක අංශ සැබලුන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව මෙතෙක් තොරතුරු ඒ අය ගැන වාර්තා වෙලා නැතේ කියන කාරණාව අපිට ආරංචි වෙනවා. විදේශ කාර්යාංශයේ තොරතුරු වලට අනුව ඊශ්‍රායලය තුළ 8000ක් පමණ ශ්‍රී ලාංකිකයින් සිටිනවලු. ඉන් 1000කට ආසන්න ප්‍රමාණයක් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ආපු අයලු, නිත්‍යානුකූලව වේවා නීතියට පටහැනිව හෝ වේවා අපේ ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව අපේ රට වෙරුවන් රටට දයට දේශයට ඒ ශ්‍රමික ප්‍රේෂණ තුළින් මේ රටට හුස්ම ගන්න ඒ ශක්තිය ලබා දෙන රටවිරුවන් අපි රැක ගන්නට ඕන, ආරක්ෂා කරන්නට ඕන. අපි ආරංචි පලස්තීන බටහිර යුරේ ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු සිටින අතර ගාසා තීරයේ පවුල් 3කට අයත් 17 දෙනෙකු ජීවත් වෙන බවටත් ආරංචි වෙලා තිබෙනවා. මේ වන විටත් ඊශ්‍රායලෙන් රැකියා අවස්ථා 2000ක් අපට හිමිව ගිවිසුමක් අත්සන් කරලා දැනට ඉන් 600ක් ඒ රැකියාවලට ගිහිල්ලා තිබෙනවා. එන අපේ වගකීම තමයි අපේ ශ්‍රමික සුරක්ෂිත භාවය, ශ්‍රමිකින්ගේ සුරක්ෂිත භාවය ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට මේ රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. කනගාටුවට කාරණාව මේ ඛේදවාචකයේ නිර්මාණය වෙලා මේ සටන්කාමී තත්ත්වයේ නිර්මාණය වෙලා දින ගණනාවක් ගත වෙලා අඟහරුවාදා සිට සිකුරාදා දක්වා ඕනතරම් කාලයක් තිබුණා රජයට මේ ඛේදවාචකය තුළින් රටේ ශ්‍රමික ප්‍රජාවට, රටේ සංචාරකංශයට, රටේ අපනයනවලට, ඒ වගේම ඉන්ධන මිලට, මේ හැම දෙයක් පැත්තෙන් රටට සිදුවෙන බලපෑම පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරා. රට විරුවන්ට සිදුවෙන විපත්තීන් පිළිබඳව කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. ඒ වගේම අපේ රටේ අපනයන ක්ෂේත්‍රයට ඇති වෙන බලපෑම් පිළිබඳව, සංචාරක ක්ෂේත්‍රයට ඇති වෙන බලපෑම් පිළිබඳව කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. ඊශ්‍රායලෙන් අපේ රටට 2021 1724ක් සංචාරකින් ඇවිල්ලා තියෙනවා. 2022 9326ක් ඇවිල්ලා තිබෙනවා. 2023 ඊශ්‍රායලෙන් අපේ රටට සංචාරකින් 18449ක් ඇවිල්ලා තිබෙනවා මේ වෙනතෙක්. එහෙනම් මේ සංචාරක ක්ෂේත්‍රය ඒට ඇති වෙන බලපෑම් පිළිබඳව රජයේ අධ්‍යයනයක් කරලා තිබෙනවා. රජයේ ඉකොනොමික් ඇනලිසිස් එකක්, ටුවරිසම් ඇනලිසිස් එකක්, එක්ස්පෝර්ට්ස් පිළිබඳව ඇනලිසිස් එකක්, මේ රටේ ශ්‍රමික ප්‍රජාවගේ ඒ ජීවත් වීමේ ආරක්ෂිත භාවය පිළිබඳව වැඩපිළිවෙලක් අඩුම තරමින් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉදිරිපත් නොකළේ මන්ද කියන එක අපිට බරපතල ප්‍රශ්නයක්. දැන් මේ ගැටුමත් සමග අපිට ආරංචි වෙලා තිබෙනවා බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙනවා $4. එතකොට බලශක්ති වියදම ඉහළ යනවායි කියන්නේ රටක සියලුම ක්‍රියාවලියන් වල හැම එකකෙම පිරිවැය ඉහළ යනවා. කොස්ට් එක ඉහළ යනවා. මොකද්ද මේ තත්ත්වය තුළ අපේ රටේ එනර්ජි කොස්ට් එක, බලශක්ති මිල පාලනය කරන්නට මොකද්ද රජය ගන්න පියව? කනගාටුවෙන් හෝ කියන්නට ඕන, මේ කිසිම දෙයක් පිළිබඳව මේ රජයට අවබෝධයක් නැහැ. ශ්‍රමික ප්‍රජාව ගැන කැක්කුමක් නැහැ. ශ්‍රමික ප්‍රජාව රට විරුව වෙන්නේ ජනාධිපතිවරණයක් ආවහ, මහමැතිවරණයක් ආවහ. අමතක කරන්න එපා, මේ රටේ ශ්‍රමික ප්‍රජාව ප්ලේන් ගණන් ඇවිල්ලා තමයි 69 ලක්ෂයක ජනවරම ලබා දුන්නේ. ඒ අය අවස්ථාවාදීව ප්‍රයෝජනයට ගැනීම, අපේ ෆොරින් එක්ස්චේන්ජ් රිසර්වස්, විදේශ විනිම සංචිත සුරක්ෂා කර ගැනීමට පමණක් ඒ අය සීමා කරන්නට එපා. ඒ අය ගැන සානුකම්පිකව හිතන්න. ශ්‍රමික ප්‍රජාව රැකගන්න. මේ ඇති වී තිබෙන ඛේදනීය තත්ත්වය තුළ විධිමත් පරිණත ෆයිනන්ෂල් ඉකොනොමික් ඇනලිසිස් එකක් කරන්න. ඒ ඇනලිසිස් එකේ වාර්තා මේ සභාවට ඉදිරිපත් කරන්න. අපේ රටට බලපාන මානුෂීය, ආර්ථික, සමාජීය ඒ සියලුම බලපෑම් පිළිබඳව මේ සභාව දැනගන්නට ඕන. මේ රටේ ලක්ෂ 220 දැනගන්නට ඕන. එපමණක් නොවේ, මේ ඛේදනීය තත්ත්වය තුල හොඳට අවබෝධ කරගන්න අපේ රටේ ජාතික ආරක්ෂාවට යම් කිසි බලපෑමක් ඇතිවන්නට ඉඩ තිබෙනවා. මොහොතකටවත් මම ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ ත්‍රස්තවාදී පිපිරීම් සිදු වෙයි කියලා. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව මේ රටේ ජාතික ආරක්ෂාව අපි රකින්නට ඕන. මේ රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ඒව ගැන කතා කරාට හරියන්නේ නැහැ. රටට ජාතික ආරක්ෂාවක් ලැබෙන්නට ඕන. මේ රජයේ යම් කිසි ඇනලිසිස් එකක් කරලා තිබෙනවද මේ සිදුවෙන ආරක්ෂක බලපෑම් පිළිබඳව? මම අවස්ථා ගණනාවකදී මතු කර යම් යම් පුද්ගලින් අත්අඩංගුවේ ඉන්න පුද්ගලින් මේ රටේ සිදුවෙනවයි කියනද, විවිධ ත්‍රස්තවාදී සිදුවීම් පිළිබඳව කරුණු කාරණා කිව්වා. මේක ඇත්තක්ද බොරුවක්ද? මොකද්ද මේකේ සත්‍යතාවය? මොකද්ද රටේ සූදානම? මොකද්ද රජයේ සූදානම? අපි මේක ගැන ඉල්ලීමක් කරා, ප්‍රකාශයක් කරන්න කියලා. මේ සතියේ නෙවෙයි, ගිය සතිය අපි ඉල්ලුවේ කිසිම ප්‍රකාශයක් නැහැ. රජය නිහඬයි, ඒකට උත්තරයක් නැහැ. මං හිතනවා මේ ඇති වී තිබෙන මේ මහා ඛේදනීය තත්ත්වය තුළ අපේ රටට සිදුවෙන මේ සියලුම බලපෑම් පිළිබඳව අපි වඩාත් පුළුල් ලෙස, විධිමත්ව, උනන්දුවෙන් කටයුතු කරන්නට ඕන. විශේෂයෙන් මේ ආරක්ෂිතභාවය තහවුරු කරන්නට රජයට, බලධාරීන්ටත් අපට ලබා දිය හැකි සාධනීය සහයෝගය අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මහා ව්‍යසනයට සම්බන්ධ වී තිබෙන මේ දෙපාර්ශ්වයෙන් අපි ඉල්ලීමක් කරනවා. සිවිල් ප්‍රජාව අමු අමුවේ මරා දමන ඒ අමානුෂීය ක්‍රියාදාමය වහා නතර කරන්න. විශේෂයෙන්ම මම කියන්නට ඕන, දරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනවා, මව්වරුන් අත්අඩංගුවට අරගෙන තියෙනවා, කාන්තාවන් අත්අඩංගුවට අරගෙන තියෙනවා, ම්ලේච්ඡාකාරයන් රොකට් ප්‍රහාර කරනවා, ම්ලේච්ඡාකාරයන් ගුවන් ප්‍රහාර කරනවා, ම්ලේච්ඡාකාරයන් මල්ටිබැරල් රොකට් ලොන්චර්ස් ඇතුළු විවිධ නවීන යුද උපකරණ ප්‍රයෝජනයට ගනිමින් සිවිල් ප්‍රජාවට මහා හානි සිද්ධ කරනවා. එක බෝම්බයකින් රෝහලක හිටපු 500කගේ ජීවිත නැති වුණා. මේක මහා ඛේදවාචකයක්. මේ ඛේදවාචකය සම්බන්ධ ඒ සියලුම දෙනාව අපි තරයේ හෙලා දකිනවා. මිනිමැරුම්, ත්‍රස්තවාදී ක්‍රියාවන්, ත්‍රස්තවාදී කණ්ඩායම් කරන ක්‍රියාවනුත් රාජ්‍ය ත්‍රස්තවාදයක්, දෙකම අපි හෙලා දකිනවා. මට ඇහුණා මේ සභාවේ කියවෙනවා අපි වැඩිය මේ ජාත්‍යන්තරය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ කියලා, විසඳුම් ගැන. ඒක හරියන්නේ නැහැ. අපේ රටට පවුරු බැඳගෙන වැසුණු මානසිකත්වයක් තුළ සංවෘත රටක් හැටියට හුදෙකලාව ජීවත් වෙන්න බෑ. ලෝකයේ සිදුවෙන මේ බරපතල සිදුවීම් පිළිබඳව අපි කතා කරන්නට ඕන, අපේ මතයක් තියෙන්නට ඕන. ඒක තමයි අපේ රටේ ප්‍රෞඩත්වය. ඒක තමයි අපේ රටේ කැරක්ටර් එක. එනම් විශේෂයෙන්ම අපි හැමෝම දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලෝකයේ අතිමහත් බහුතරයක් පිළිගත් විසඳුමක් තිබෙන. ඒක UN Resolution 242338 කියන රෙසලූෂන්ස් දෙකෙන් ස්ථාපනය කරලා තිබෙන. අපි අවබෝධ කරගන්නට ඕන යුදමය තත්ත්වයන් ගණනාවක් ක්‍රියාත්මක වුණා. 1948 මේ යුද්ධමය තත්ත්වය ඊශ්‍රායෙල් සහ අරාබි රටවල් අතර ක්‍රියාත්මක වුණා. ඊළඟට ආවා සුවස් යුද්ධය, සුවස් කැනල් එකේ 1956. ඊට පස්සේ ආවා 67 Six Day War කියලා, දින හය යුද්ධය. ඊට පස්සේ 73 ආවා යම් කිපර් යුද්ධය කියලා. ඉන් පසුව 70 දශකයේ අගභාගයේ ඉඳලා 80 දශකය සහයි ඉදිරියට නිරතුරුවම ඊශ්‍රායලයත්, පලස්තීන රාජ්‍යයත්, වෙස් බැංක එකත්, ගාසා එකෙත්, ලෙබනන් වලත් මේ යුදමය තත්ත්වයන් සිරියාවෙත් ක්‍රියාත්මක වෙලා නිරන්තර යුදමය තත්ත්වයක් ක්‍රියාත්මක වුණා. ලෝකයේ බොහෝ දෙනා, බොහෝ නායකයෝ හිටපු දැඩි ස්ථාවරවල ඉඳගෙන කටයුතු කරපු ආකාරය අපි දැක්කා. හැබැයි සාමයේ ඉදිරියේ ඒ අය මැදට ආවා. බොහෝ දෙනා අහලා ඇති 1978 කැම්ප් ඩේවිඩ් අග්‍රීමන්ට් එක. කැම්ප් ඩේවිඩ් අග්‍රීමන්ට් එකට අන්තවාදී ස්ථාවරයක හිටපු මෙනාකම් බේගින් අන්වර් සදත් එක්ක අස්සම් කරායේ සාම ගිවිසුම. හැබැයි ඒක අස්සම් කරපු අන්වර් සදත් මොකක්ද උනේ? ඊශ්‍රායලත් එක්ක සම්බන්ධ වෙලා අස්සම් කරයි කියලා අන්වර් සදත් කියන ඊජිප්තුවේ නායකයව මරා දැම්මා. ඊළඟට යිත්ස්ටාක් රබින්, ඔහුත් යුද මානසිකත්වයකින් හිටපු දේශපාලඥයෙක්, අන්තවාදී ඊශ්‍රායලයේ ඊශ්‍රායල පාර්ශ්වය නියෝජනය කරපු දේශපාලඥයෙක්, අගමැතිවරයා හැටියට PLO සංවිධානයේ යසර් අරෆත් එක්ක ගිවිසුම් වලට ප්‍රවේශ වුණා. මොකද උනේ? යුදෙව් ජාතික අන්තවාදියෙක් යිත්ස්ටාක් රබින්ව මරලා දැම්මා. ඇත්ත වශයෙන්ම ලෝව පිළිගන්න බොහොම පැහැදිලි ස්ථාවරයක් තියෙනවා. පලස්තීන ජාතිකින්ට රාජ්‍යයක් ලබා දිය යුතුයි. ඒක ගැන කතා දෙකක් නැහැ. පලස්තීන ජාතිකින්ට අයිති ගාසා තීරුව, ගාසා ස්ට්‍රිප් කියලා කියන්නේ වෙස් බැංක එක, ඒක අනිවාර්යෙන්ම පලස්තීන ජාතිකින්ට තමන්ගේම භූමියක්, තමන්ගේම රාජ්‍යයක් හැටියට ඒ නේෂන් හුඩ් එක, ඒ නේෂන් ස්ටේට් එක ලබා දෙන්නට ඕන. ඒ වගේම ඊශ්‍රායල් කියන රටේ ආරක්ෂිත භාවයක් තහවුරු කරන්නට ඕන. ඒකට තමයි කියන්නේ two state solution කියලා. Two state solution එක හැර වෙන කිසිම solution එකක් නැහැ. ඔය රටවල් දෙකේ විසඳුම ඔස්ලෝ කවුන්සලින් තහවුරු කරලා තියෙනවා. ඒබ්‍රහම් කවුන්සලින් තහවුරු කරලා තියෙනවා. හැබැයි එක දෙයක් පැහැදිලිව කියන්නට ඕන. භූ දේශපාලනය තුල ප්‍රබල රටවල් සහ ප්‍රබල රටවල් වලට එකතු වී තිබෙන කල්ලි කණ්ඩායම් අතර තිබෙන බල අරගලේ වහලුන් බවට අද පලස්තීන ජාතිකිනුත් ඊශ්‍රායෙල් රටක් පත් වෙලා තිබෙන. පැහැදිලිවම පලස්තීන ජාතිකින්ටත් ඊශ්‍රායෙලි ජාතිකින්ටත් දෙගොල්ලොන්ටම ජයග්‍රහණ විසඳුමක්. එකට කියන්නේ win win solution එකක් ලබා දෙන්න ඕන. ඒ ලබා දීම සඳහා අන්තවාදී පැත්තට යන්නේ නැතුව මැද තැනක ඉඳගෙන මැද මාවතක ඉඳගෙන අපි කටයුතු කරන්නට ඕන. Honorable Deputy Speaker, I want to take this opportunity to vehemently condemn the atrocities and the colossal loss of human lives, especially the mayhem and death that is caused by indiscriminate attacks. Attacks that are aimed at children, attacks aimed at women, attacks aimed at mothers, attacks aimed at civilians. We condemn without reservation these attacks, which are crude and blatant violations of human rights. We urge all parties to this conflict to throw away their arms and convert swords into plowshares. Get rid of your arms and come to negotiating table. Talk peace. Talk how these two nation states can coexist side by side. Talk on the manner in which y'all can coexist, cohabitate. Enhance the principles of brotherhood, justice, fairness, and respect for each other's religions, cultures, and religious institutions. The world has failed in providing a progressive, constructive solution to this grave crisis. The 1948 war, the Suez war in 56, the Six-Day War, the Yom Kippur War, and the ensuing conflict during the latter part of the 70s decade and thereon has promoted violence, has caused death, mayhem, immense amount of human damage, physical damage. Unfortunately, the Middle East problem is persisting and continuing because of the power struggles that exist in the international community. We urge the permanent members of the United Nations Security Council, the United States, the United Kingdom, China, Russia, France, to go beyond the various ideological conflicts, the disagreements, the mismatches that you may have. Think of the mothers, think of the children, think of the civilian population, that are grievously impacted by this unnecessary conflict. We need leadership. It's useless calling yourselves superpowers. It's time for the superpowers to act in the name of humanity. We need human qualities. We need humanitarianism. We need justice for the Palestinians. We stand for the Palestinian state. The two-state solution is the only formula persistently reaffirmed through UN resolutions 242338, Oslo Accords, Abraham Accords, and so many agreements. Why can't the protagonists and the world leaders who have the power to promote peace at the expense of conflict? Look at the humongous amounts of monies that are spent on armaments, on weapons. There's so much of money wasted in the Ukraine-Russia war. There's so much of monies that are wasted on armaments, on the Israeli-Palestinian conflicts. How about ensuring peace, tranquility, peaceful coexistence amongst the nation states of this country, and transfer those weapons that are results of the various military industrial complexes that exist throughout the world? Transfer those funds to support the livability of people. Transfer those funds for health, education, youth empowerment, wealth generation, to promote growth for all. I think it's time that we moved away from prioritizing military security oriented policies. It's high time that we thought about prioritizing human beings. එවගේම මගේ කතාව අවසානයේ මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන සභාව කල්තැවීමේ යෝජනාව ඉදිරිපත් කරපු ගම්මන්පිල මැතිතුමාටත් ඒ ස්ථිර කරපු රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරන මගේ මතක හැටියට දෙනිපිටිය
සුදර්ශන දෙනිපිටිය
එතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන එතුමා සඳහන් කරපු වැදගත් කාරණාවක් තිබෙනවා රණවිරුවන් පිළිබඳව 30 වසරක යුද සාපය අවසන් කරපු ඒ රණවිරුවන් ඇතුළු ඒකට නායකත්වය දුන්නු සියලු දෙනාට අපේ ගෞරවය තිබෙනවා ඒක අපි එදත් කිව්වා අදත් කියනවා මම ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවෙත් මගේ ප්‍රතිවාදියට ඒ ගරුත්වය ලබා දෙ. හෙටත් අපි ඒක කියමු. විශේෂයෙන්ම එතුමා සඳහන් කරපු කාරණාවක් ගැන මගේ හිත සසල වුණා. දෙනිපිටියේ මැතිතුමා කිව්වා එතුමාට එක එක ඇනුම් පද කියනවායි කියලා. යුද්ධෙන් නැති වුණු ආබාධිත තත්ත්වය තුළ එහෙම කවුරු හරි සමච්චල් කරනවා නම් විහිළු කරනවා නම් මම දකිනවා ඒක නීච තුච්ච පහත් ක්‍රියාවක්. හැබැයි ඒ වගේම මම විශ්වාස කරනවා අපි අපේ රණවිරුවන් ගැන ගුණ ගායනා කරවීම පමණක් හරියන්නේ නැහැ. We have to walk the talk. රණවිරුවන් වෙනුවෙන් සහන ටික ලබා දෙන්නට ඕන. දැන් කවුරු හිතන්න එපා මම මේ සභාව කල්තැබීමේ යෝජනාවේ දේශපාලන කාරණාවක් කියනවා කියලා අපේ සරත් වීරසේකර මැතිතුමත් මේ අවස්ථාවේ සිටින එක බොහොම වැදගත්. ඔබතුමත් යුදමේ ජයග්‍රහණයට දායක වුණු පුද්ගලෙක් ඒ ගෞරවය හිමි වෙනවා. දැන් රණවිරුවන්ට සැලකීම ගැන කතා කරා. ඔබතුමා දන්නවද මාව හමුවෙන් ලාවා ආබාධිත රණවීරු ප්‍රමාණයක්. ආබාධිත රණවීරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි අවාසනාවන්ත තත්ත්වේ මොකද්ද? ආබාධිත රණවීරු පවුල් වලට ඒ ආබාධිතින්ට ඒ ආබාධිත රණවීරුවන්ට ලබා දුන්නු සහන ගණනාවක් බොහොම අවාසනාවන්ත ලෙස 2022 නොවැම්බර් 8 වෙනි මේ නිකුත් කරපු චක්‍රලේපය මම මේක හැන්සාර් ගත කරනවා සභාගත කරනවා කප්පාදු කරලා තියෙනවා. ඒ වගේම රජයේ උත්සාහයත් වෙනවා මේ රටේ රණවීර ප්‍රජාවගේ ප්‍රමාණය අඩු කරන්න. ඒ අඩු කිරීම තුළ ඒ රණවීරුවන්ට ලැබෙන විකල්ප ජීවනෝපාය මොකක්ද? මොකද එහෙම දෙයක් කරනවා නම් එහෙම දෙයක් සිදු වෙනවා නම් එයාට ජීවත් වීමේ අයිතියක් තියෙනට රණවීරුව කියන්නේ නිකන් මේ යුද්ධයක් ඉවර කරගන්නට ඒ වෙලාවට බඳවාගෙන පැත්තකට වීසි කරලා දාන කොට්ටාසයක් නෙමෙයි. එහෙම කරන්න බෑ. අපි පාඩමක් ඉගෙන ගන්නට ඕන US Veterans Department එකේ, United States වල Veterans Department එකේ කොච්චර දිවිපිදු රණවීරුවන් වෙනුවෙන් ආබාධිත රණවීරුවන් වෙනුවෙන් කොච්චර සේවාවක් කරනවද? අපේ රටේ රණවීරු සේවා අධිකාරියක් තිබුණට වැඩක් නැහැ. ඒ අයට ප්‍රතිපාදන ලබා දෙන්නට ඕන, කැපකිරීම කරපු රණවීරුවන් සුරක්ෂා කරන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා බොහොම පැහැදිලිව අපේ වීරසේකර මැතිතුමාට. මම හිතන්නේ කතා කරයි ඔබතුමාගේ අවධානය යොමුකරන මේ චක්‍රලේඛයට. මේ චක්‍රලේඛය නිකුත් කරේ 2022 නොවැම්බර් මාස 8 වෙනිදා. මම මේක හැන්සාර් ගත කරනවා සභාගත කරනවා. මේ වර්තමාන රජය කප්පාදු කරපු ඒ සහන ටික ඒ ආබාධිත රණවීරවන්ට නැවතත් වරක් ලබා දෙන්න දෙයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඇත්ත වශයෙන්ම වීරසේකර මැතිතුමා මේ කප්පාදුව තුල 55 වෙනකන් ඉන්න රණවීරවන්ට තමයි මේ කප්පාදු වෙන්නේ. ඒ කියන්නේ 55 වෙනකම් බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ. 55 පැන්නන් පස්සේ ආපහු ඒවා ටික ලැබෙනවා. ඒක බොහොම ලැජ්ජා සහගත කප්පාදුවක්. මෙන්න මේක දිහත් ඔබගේ අවධානය යොමු කරන්නයි කියලා ඉල්ලීමක් කරමින්, විශේෂයෙන්ම මම කියන්න කැමති මිනිස් ඝාතන තුලින් අපිට ප්‍රශ්න විසඳන්නට බෑ. මිනිසා ජීවත් කරවීම මිනිසාගේ පරම යුතුකමයි. ඒ නිසා විශේෂයෙන්ම නැවත නැවතත් අපි ආයාචනා කරනවා මේ යුද්ධයට සම්බන්ධ සියලුම කොටස් වලට එකට එකතු වෙලා වැඩ කරන්න. කවුරු හරි හිතනවා නම් පලස්තීන රාජ්‍යයක් නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා, ඒක වැරදි, ඒක බොරුවක්, ඒක මිත්‍යාවක්. අනිවාර්යයෙන්ම පලස්තීන රාජ්‍යයක් බිහි වෙන්නට ඕනේ. බිහි වෙන්න දැන්නේ අපි පිළිගන්න එක බිහි වෙලා තිබෙනවා කියන එක. ඒ වගේම පලස්තීන ජාතිකිනුත් අවබෝධ කරගන්නට ඕන ඊශ්‍රායලයක් සමග එකට සහෝදරත්වෙන් 2-state solution එක හරහා එකට සාමකාමීව ජීවත් වේ. So I once again urge everyone in the international community and also the Sri Lankan government to take all the steps necessary to make sure that this very dangerous conflict that may flare up into even a world war, we don't know. I certainly hope that would not take place. But this conflictual situation has to be controlled, managed, and we have to take all measures to ensure that there's a peaceful resolution, a pacific resolution to this grave conflict that is certainly a threat to international peace and security. Thank you.
පොමි සිතිය ඔබතුමාට. ගරු අරුන්දික පෙනන්දු මෙතුමා කිරියල මෙතුමා
කැම වෙලාව ගමුද විවාදයට ගරු කැම වෙලාව
අපි කරමු. සභාවේ කාගවත් විරුද්ධත්වයක්
නැහැ. සභාවේ විරුද්ධත්වයක් නැහැ.
සභාව කල් තියලා නේද තියන්නේ?
නෑ නෑ, ඒ පිටිපට කමක් නෑ. මේ ලන්ච් ඉන්ටර්වල් එක ගන්න එපා යන්න. That we can take by consent.
සභාව එක.
We agree.
We agree.
Aye aye.
ඒගැන දැනුම් දෙන්නම් මං. ගරු සරත් වීරසේකර මැතිතුමා.
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ගරු විපක්ෂ නායකතුමා ඇහුවා ඉතාම අපි ස්තුතිවන්ත වෙනවා රන්වන් ගැන වගේ අවධානයක් ලොබ කිරීම ගැන. නමුත් අද වෙනකොට දැන් ආරක්ෂක ලේකම්තුමත් ඒක සනාථ කළා. ඒ සම්බන්ධයෙන් තියෙන සියලුම ගැටලු නිරාකරණය කරන්න දැන්ටමත් කැබිනට් පත්‍රයක් සකසලා තියෙන්නේ. ඔගොල්ලෝ අවුරුදු 55 ඉස්සෙල්ලා මිය ගියත් ඒ අයට ඒ සහනය සහ එයා එයාගේ රණවරාගේ බිරිඳට ඒ සිල්ම වැටුප ලැබෙන විදිහට. බොහොම ස්තුතියි ඒ සම්බන්ධයෙන් ඔබතුමා ඒ ප්‍රශ්නේ මතු කරපු ගැන.
බොහොම ස්තුතියි විපක්ෂ නායකතුමා.
මම ස්තුතිවන්ත වෙනවා. අපි බොහෝ වෙලාවට හැප්පෙන එකයි කරන්නේ, තර්ක විතර්ක කරගන්න එකයි කරන්නේ. ඒකට සමන් දීලා, මගේ යෝජනාවට සමන් දීලා, ඒ යෝජනාව පිළිබඳව මම දැක්ක ඔබතුමා දුරකථනයෙන්ුත් කතා කරනවා. කතා කරලා ඒ ප්‍රශ්නයට සාධනීය ප්‍රගතිශීලී විධිමත් විසඳුමක් ලබා දෙන්න ඔබතුමා කටයුතු කිරීම ගැන මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා.
බොහොම ස්තුතියි. ගරු අරුන්දික පැනන්දු මහත්තයා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ කතා කරන මොහොත වෙන විටත් මේ අපි අද කතා කරන මාතෘකාව එක්කලා ගත්තාම අති දැවැන්ත විනාශයක් මේ විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ විශේෂයෙන්ම පලස්තීන සීමාවන්වල ගාසා තීරයේ සිද්ධ වෙන අවස්ථාවක්. මම ඊයේ දවසේදී මට අවස්ථාව ලැබුණා, මමත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හලීම් මන්ත්‍රීතුමා, ෆෞසි ඇමතුමා හිටපු, ඒ වගේම රිෂාඩ් බදුද්දීන් ඇමතුමත් එක්ක අපි පලස්තීන තානාපති කාර්යාලයට ගියා. ඒ අන්න ඉස්සෙල්ල දවසේ තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අර රෝහලට ප්‍රහාරයක් එල්ල කරලා 500ක් ජනතාව විශේෂයෙන්ම ජීවිතක්ෂයට පත් වුණේ. අපි දැක්ක ඒකේදී සමහරක් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ අතපය කොටස් බෑග් වලට එකතු කරගෙන එයා විලාප දෙමින් කටයුතු කරන ආකාරය. එතන හිටියේ රෝහලේ හිටියේ ඇත්තටම රෝහල් ගත වෙලා හිටියේ මේ යුද්ධය නිසාම, මේ ඇති වෙලා තිබිච්ච තත්ත්වය නිසාම විපතට පත්වෙච්ච ජනතාව. ඒ වගේම සරණාගතින් හිටියේ. මම දන්නේ ඒක කාටවත් අනුමත කරන්න බෑ. අපි දැක්කා සමහරක් කාලවලට ගාසා තීරයේ උතුරු කරේ ඉඳලා දකුණට යන සමහරක් ජනතාව, ඒ අනිත් පැත්තට යන ජනතාවත් ඒ ප්‍රහාරවලට ලක් වෙන අවස්ථාවක් දැක්කා. අපි දැක්කා සමහරක් කාලවලට ගිලන් රථ වලට මේ අනුමත කරන්න බෑ. ඒ වගේම තමයි මේ විසිද්ධියේ මුල් අවස්ථාව. මුල් අවස්ථාව තමයි හමාස් සංවිධානය විසින් ඉතා ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කරනවා ඊශ්‍රායල් ජනතාවට ඇතුළට ඇවිල්ලා, ඊශ්‍රායල් ජනතාවට ගාසා තීරයෙන් ඇතුළට ඇවිල්ලා ඒ ජනතාවට අහිංසක මිනිස්සුන්ට අපි දැක්කා සංගීත සංදර්ශනයකට, එහෙම නැත්නම් සංගීත සංදර්ශනයකට සම්බන්ධ වෙච්ච තරුණ පිරිස 260කට 70කට වැඩි පිරිසක් ඒ විදිහට ඝාතනය කරනවා. ඒක අපි සම්පූර්ණයෙන්ම අනුමත කරන්නේ නැහැ. ඉතා ම්ලේච්ච ක්‍රියාවක්. අපිත් අවුරුදු 30ක් කල විපක්ෂ නායකතුමා කිව්වාගේ අපිත් අවුරුදු 30ක් මේ යුද්ධය නිසා බැට කෑව ජනතාවක්. අපි දැක්කා තැන් තැන් වල බෝම්බ පිපුරුණා, තැන් තැන් වල මේ විදියටම අහිංසක මිනිස්සු ළමයි ඝාතනය වුණා මේ රටේ. ඒ වගේම තමයි දැන් අද මේ තත්ත්වය ඉතර ඇති වෙලා තියෙනවා. එතකොට ඊශ්‍රායලයට ඇතුළට ඇවිල්ලා ඒ ප්‍රහාර එල්ල කරනකොටත් අපි සම්පූර්ණ මේකට විරුද්ධ වුණා. වගේම ඊශ්‍රායලයේ විසින් දැන් පලස්තීනයට මේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය ඇති කරලා තියෙන තත්ත්වයටත් අපි සම්පූර්ණයෙන්ම අපි එක පැත්තක අපේ කනගාටුව සාසෝකයේ මේ හලාදකීම අපි කරනවා. පැහැදන්නේ ලෝකේ බලවත්ම රාජ්‍යය ඇමරිකාව. අපි හිතනවා ඇමරිකාවට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ජෝ බයිඩන් ජනාධිපතිතුමා පත් වෙනකොට මම ඉතාමත් සතුටු වුණා. එතුමා ඇමරිකාවේ රෝමානු කතෝලික මම ආදාන ආගම අදහන ජනාධිපතිවරයෙක්, සාමය සම්බන්ධයෙන් කතා කරපු ජනාධිපතිවරයෙක්, ජනාධිපතිවරණී. ඉතින් මම හිතනවා එතුමාට ඒ අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවට තමයි මේ බලපෑම කරන්නට පුළුවන්. මේක කරලා මම හිතන්නේ සටන් විරාම ගිවිසුමකට ගිහිල්ලා මේක වහාම මේ தත්ත්වේ නැති වෙන්නට ඕනේ කියන தත්ත්වේ අපි ඉන්නවා. මෙතන ඉතිහාස කතාවක් තියෙනවා. මුලස්සරාණ්ඩුර මන්ත්‍රීතුමනි දෙපැත්තරම ඉතිහාස කතාවක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි සුදු බයිබලයේ අනුව මේ මෝසස් තුමා විසින් ඉජිප්තුවේ වහල් සේවයේ හිටපු ඉජිප්තේ වහල් සේවයේ හිටපු යුදා ජාතිකයින් මේ යුදෙව් ජාතිකයින් වහල් සේවෙන් මුදාගෙන පොරොන්දු දේශයට අරගෙන එනවා. එහෙම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසියෙන් ප්‍රොමිස් ලෑන්ඩ් කියලා. ඒ ප්‍රොමිස් ලෑන්ඩ් එක තියෙන්නේ ඔය පලස්තින සීමාවේ. එතකොට යුදා ජාතීන්ට යුදෙව් ජාතිකයින්ට උරුමයක් ඔතන තියෙනවා. ඔය ප්‍රදේශයේ ඊයට උරුමයක් තියෙනවා. ඊළඟට වෙච්ච කාරණාව තමයි දෙවන මහා ලෝක යුද්ධයෙන් පස්සේ හිට්ලර් සහ ඒ සාහසිකව යුදෙව් ජාතිකයින්ව ගෑස් කාමරවල දාලා ඝාතනය කරා ඒ අය. ඒකත් එක්කලා ලෝකයේ සංවිධානගත වෙලා විශේෂයෙන්ම බටහිර රටවල් ඇමරිකාව ඇතුළු සියලුම සංවිධාන එකතු වෙලා තමයි නැවත වතාවක් යුදෙව් ජාතිකයින් ඉන්න උතන්ට අරගෙන අර පොරොන්දු දේශයට නැවත වතාවක් ඒදා පදිංචිලා දිටපු දේශයටම ඒ අයව ගෙනාවා. එතකොට මේ ප්‍රදේශය තුල ගත්තාම ජෙරුසලම ගත්තාම අපි ගිහිල්ලා තියෙනවා මේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින්, ජුදා ජාතිකයින්, යේමන් නැත්තම් අනිකුත් ආගම් අදහන අය ඉතාමත් සාමූහිකව කටයුතු කරන ප්‍රදේශයක්. ගාසා තීරයෙන් මෙහා පැත්තේ ඉස්රායිලයේ ප්‍රදේශයේ සහ එහා පැත්තේ තියෙන වෙස්ට් බැංක් එක නැත්තම් පලස්තීනයේ අනිත් ප්‍රදේශය ගත්තාම මේ අය එකට ජීවත් වෙනවා, එකට වැඩ කටයුතු කරනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම ගාසා තීරයට පහසුකම් සැපීම කියන කාරණාව කරන්නේ ඉස්රායිලයේ. ආහාර සපයන්නේ එහෙම නැත්නම් සමහරක් රට විදුලිය ඉන්ධන වගේ ලබා දෙන්නේ. ඒකට සාමූහික කටයුතු කරන්න පුළුවන් ප්‍රදේශයක්. හැබැයි විටින් විට ඇති වෙන එක පැත්තකින් ත්‍රස්තවාදී සංවිධාන වලින් නැති වෙන බලපෑම. ඒකට ඊශ්‍රායලත් සමහරක් රට ඉවසන්නේ නැහැ. මේ පහුගිය මිනි බ්ලේච් ප්‍රහාරයත් එක තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඊළඟට ගත්තාම පලස්තීනයෙන් නැගෙන චෝදනාව තමයි ඒ මුළු පලස්තීන ප්‍රදේශයේ භූමි ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙලා තියෙනවායි කියලා. ඒ ටිකෙන් ටික පලස්තීනයේ භූමි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඊළඟට ගත්තාම ලෝකේ මෙහෙට ඉස්සෙල්ලා යුද කීපයක් ওই ප්‍රදේශයේ ඇති වුණා. ඒකත් එක්කම සිරියාවේ ගෝලාන් කඳුකරේ දක්වා, ඊළඟට ඊජිප්තුවේ යම් යම් සීමාවන් දක්වා, ඊළඟට ගත්තාම ඒ වගේම අනිකුත් ඒ වටේ තියෙන රටවල් වලටත් යම් යම් කොටස් ඊශ්‍රායලෙ අල්ලා ගත්තයි කියලා. එතකොට ඒ අල්ලා ගැනීමත් එක්කලා ඉතිහාස කතාවක් තියෙනවා. ඒ අල්ලා තමන්ගේ රට පිළිගත්තනම් ඒ පිළිගත් රටවල් වලට ඒ භූමි ප්‍රදේශ ඊශ්‍රායලෙ විසින් නිදහස් කරයි කියලා. එතකොට මේ වගේ ගත්තාම ඉතාමත් ව්‍යාකූල තත්ත්වයක් එක්කලා ගොඩනැගිච්ච ප්‍රදේශයක්. මම හිතන්නේ මේක අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. වගේම ලෝකයට විශාල අවදානමක් තර්ජනයක් ඇති කරන තත්ත්වයක්. එක පැත්තකින් සමාජීය වශයෙන්, අනිත් පැත්තේ දේශපාලනික වශයෙන්, අනිත් පැත්තේ ආර්ථික වශයෙන්. අපි වගේ රටවල් ඇත්තටම මැද පෙරදිගත් එක්කලා විශේෂයෙන්ම ගනුදෙනු කරනවා. අපේ ඉන්ධන සම්බන්ධයෙන් ගනුදෙනු කරනවා. අපි දන්නා ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම ඒ ගැටලු සාගර තත්ත්වයක් නැති වෙනවා. ඊළඟට අපේ විශාල පිරිසක් අර කිව්වාගේ ඊශ්‍රායලයේ ජීවත් වෙනවා. ඊශ්‍රායලයේ සහ ඔය ප්‍රදේශයේ ජෝර්දානයේ, ඊශ්‍රායල සහ ඔය 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 කලාපේ විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්නවා. අද වෙනකොට වෙන්නප්පෝ මැතිවරණ කොට්ටාසේ, මගේ මැතිවරණ කොට්ටාසේ එක්කෙනෙක් අතුරුදහන් යටවර බණ්ඩාර කියලා, එයා මට ඉඳගට කිව්වා ඒ ගේ ඇතුළට ගියා, එයාගේ ඔඩ්ලෝස්සුව සහ ඒවා ගලවල තියෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. එයා ඒ කෙනාව හමා සංවිධානය විසින් අරගෙන ගිහිල්ලා ප්‍රාණ අපකරුවෙක් හැටියට තියාගෙන ඉන්නවායි කියලා හිතනවා. ඒක නිසා මේක ඉතාමත් ලේච්ච තත්ත්වයක්. දෙපැත්තෙන්ම මම හිතන්නේ දෙපැත්තම මේකට යම් යම් විදිහට වග කියන්න ඕන. නමුත් අද වෙලා තියෙන තත්ත්වය ගත්තාම අද ඉතාමත් දරුණු ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා අහිංසක ජනතාව, විශේෂයෙන්ම ගාසා තීරේ උතුරේ ඉඳලා දකුණට යන ජනතාව. සමහරක් වෙලාවට මේ ප්‍රදේශයේ ඉතාමත් සීමිත බිම් කොටසක් තියෙන්නේ. එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. අපි දැක්කා ඊයේ පෙරේදා
මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා. ගරු මුලාසරණ මන්ත්‍රී, අපි දැක්කා ඊජිප්තු විසින් තමන්ගේ දේශ සීමාවල් ඇරලා දීලා තියෙනවා ඒ අහිංසක ජනතාවට එන්න. ඉතින් මම හිතනවා අපි මේ විශේෂයෙන්ම කුඩා දරුවෝ, මේක අපිට බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි, කුඩා දරුවෝ. මම හිතනවා අනිත් එක තමයි මේක ලෝකේ රටවල් බලපෑම් කරන්න ඕන. ලෝකෙ දැන් අපි හිතන මේ සමහරක් ඒවා දේශපාලනික තීන්දුවත් එක්ක සම්බන්ධ වෙනවා තියෙනවා. සමහරක් රටවල් වල මැතිවරණ තියෙනවා ඉදිරි කාලෙදී. ඉතින් හිතනවා සමහරක් නට මේ මැතිවරණත් එක්කලා තමන්ගේ රටේ බලය පිළිබඳව තමන්ගේ බලය තහවුරු කර ගැනීම කියන කාරණාත් එක්ක තමන්ට ඡන්ද ලබාගෙන මැතිවරණ වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හැම සමහර කරලා නායක හිතනවා. හැබැයි මම හිතනවා මුස්ලිම් ජනතාව මෙතනත් දින අපේ මුස්ලිම් මන්ත්‍රීවරු මම හිතනවා විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගෙන් ලොකු බලපෑමක් මේ මොකද ඒ රටවල මුස්ලිම් ජනතාව විශාල ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. මෙතන මේ බලපෑම එන්න ඕන. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල විශාල මුස්ලිම් ප්‍රජාවක් ඉන්න මුස්ලිම් පිරිසක් ඉන්නවා. මම හිතන ඉන්දියාවටත් ලොකු මම හිතනවා මේක නවත්තන්න ඉන්දියාවටත් පුළුවන් කියලා. ලෝකයේ අද ඉන්දියාව ඉතාමත් විශාල තැනක ඉන්නවා. ඒක නිසා කාගවත් පැත්තක් ගන්න නැතුව ඉන්දියානු රජය මම හිතනවා මෙතන මැදිහත් වුණොත් මොකද ඒ රටේ ඉන්න ඉන්දියාවේ ඉන්න මුස්ලිම් ජනතාව ඉන්දියානු රජයට බලපෑමක් කරොත් ලෝකයේ හැමතැනම ඉන්න මුස්ලිම් ජනතාව නෙමෙයි පුළුවන් තරම් හැම කෙනාම බලපෑමක් කරොත් මම හිතනවා මේක නවත්ත ගන්න පුළුවන්. ඉතාමත් ඉක්මනට නවත්තන්න ඕන දෙයක්. අපි ඉල්ලනවා ලෝකේ නායකින්ගෙන් අපි ඉල්ලනවා ලෝකේ බටහිර රටවල නායකින්ගෙන් සහ අනිකුත් සියලුම නායකින්ගෙන් එකතු වෙන්න කියලා. ඊපෙරද අපි දැක්කා එක්සත් ජාතික සංවිධානයේ සටන් විරාම කිවිසුමක් ගේන්න කියන යෝජනාව පරාජයට පත් වෙනවා. ඉතින් මම හිතනවා මේ ඇමරිකාවේ නිෂේධ බලයත් එක්කලා මම හිතනවා ඇමරිකාවේ ජනතාව අනුමත කරන්නේ
නැහැ.
ඇමරිකාවේ ජනතාව ඉතාමත් ආදරණීය ජනතාවක් වෙන හැම කෙනෙක්ම ඇමරිකාවේ ජීවත් වෙනවා. මම හිතන්නේ ජෝ බයිඩන් ජනාධිපතිව අපි විශ්වාස කරනවා. එතුමාට මේක කරන්න පුළුවන්. එතුමා ඉතාමත් හොඳ නායකයෙක් කියලා අපි විශ්වාස කරනවා. එතුමා රෝමානු කතෝලික ආගම අදහන නායකයෙක් කියලා අපි විශ්වාස කරනවා. එතුමාටත් මේ බලපෑම කරන්න පුළුවන්. ඉතින් රටක් හැටියට මම හිතන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා අපි අවුරුදු 30ක් මේකට මුහුණ දුන්න ජනතාවක් හැටියට අපි ඒ බලපෑම අපේ පාර්ලිමේන්තු තුළින් අපි දෙන්න පුළුවන් පණිවිඩය ලබා දෙමු කියන කාරණාව විශේෂයෙන්ම මේ වෙලාවේදී සඳහන් කරනවා.
ගරු සභාපති.